අවසරයි සයින්හන්ස, මේ පංචුපාදානස්කන්ධය කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? අපිට මේ දැන් වර්තමාන මොහොතේ පංචුපාදානස්කන්ධයක් හටගන්නවද කිය ඒක කොහොමද අර්ථ දක්වන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොමද ඒක අන්තර්ගත වෙලා තියෙන්නේ? අවසරයි.
පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා තියෙනවනේ. ඒකෙන් ඔය පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානයට ලක් වෙන ස්කන්ධ පහ. එතකොට සත්වයෙක් රූපයන් උපාදානය කරනවා, සංඥා, වේදනා, සංඛාර, විඥාන කියන ඔය පහ උපාදානය වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට රූපය ගත්තොත් ආස දක්වනවා අතීත, අනාගත, වර්තමාන, දුර ළඟ, අධ්‍යාත්මික, බාහිර, හීන, ප්‍රනීත කියලා ආකාර කීපයකට රූපස්කන්ධය අර්ථ දක්වනවා. එතකොට අතීතයේ තිබිලා දැන් නැති, අනාගතයේ හට ගන්න තියෙන දැන් නැති, ඊට පස්සේ මේ වර්තමානයේ හට අරන් තියෙන. එතකොට දුර තියෙන රූපයක් වෙන්න පුළුවන්, තමන්ගේ ශාරීරික ප්‍රතිබද්ධව තියෙන රූපයක් වෙන්න පුළුවන්. ඉතින් හීන ලෙස සලකන රූපයක් වෙන්න පුළුවන්, ප්‍රනීත ලෙස සලකන රූපයක් වෙන්න පුළුවන්. ඔය ඕන එක. එතකොට සංඥා ගත්තත් එහෙමයි, අතීත, අනාගත, වර්තමාන, ත්‍රිකාලික, ඒ සියලු දේවල් දුර ළඟ, අනික් අයගේ, තමන්ගේ, මේ ඊට පස්සේ සංස්කාර, විඥාන, මේවා මේ ඕන දෙයක් උපාදානයට ලක් වෙන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට දැන් රූපයක් ගත්තොත් මේ දැන් තමන්ගේ ශාරීරිකව තියෙන රූපය තමන්ට අරමුණු වෙලා මේ රූපය මගේ කියලා හිතෙන්න පුළුවන් යම් මොහොතක. අන්න එතකොට මේ වර්තමාන රූපයක් උපාදානය වෙච්ච අවස්ථාවක් තමයි ඒක. එතකොට අපි කියන්නේ මේ අනාගතය ගත්තොත් අනාගතේ මට මෙහෙම රූපයක් වේවා කියලා තදට චන්දරාගයක් කැමැත්තක් තියෙන වෙලාවට ඒ අනාගතේ දැන් නැති, හැබැයි දැන් අපි තුන් දිව්‍ය ආත්මභාවයක් සඳහා තමන් පින් කරනවා. ඒක අරමුණු කරගෙන, ඒක උපාදානය කරගෙන, අන්න ඒක අනාගත රූපයක් උපාදානය කරන අවස්ථාව. ඒතර ඔය වගේ අතීත තිබ්බ රූපයක් ගැන තමන් වර්ණනා කරන, මට එහෙම ඒ කාලේ මෙහෙම මෙහෙම දෙයක් තිබ්බා කියලා ඒකට කියන අවස්ථාවක තමන්ගේ අතීත රූපයක් ගැන කැමැත්තක්, චන්දරාගයක් තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් බාහිර කෙනෙකුගේ රූපයක් ගැන එල්මක් බැඳීමක් තියෙනකොට මගේ දරුවා, මගේ ළමයා කියලා, අන්න ඒක බාහිර රූපයක්. ඔය වගේ මේ දැන් අපි ගත්තොත් සංඥා ගත්තොත් අපි කැමතිනේ තමන්ගේ සංඥාවලටත් කැමති, බාහිර අයගේ සංඥාවලටත් කැමති. දැන් බාහිර ගත්තොත් වෙන කෙනෙක් තමන්ව හඳුන ගන්නවට අපි කැමතිනේ, ඔයා මාව හඳුන ගන්නවද කියලා අහන්නේ. එතකොට කතා කරලා අහනවා මෙයා හඳුනනවද කියලා. ඉතින් ඒ වගේ අනිත් අයගේ හැඳිනීම් වලටත් අපි කැමති, එක එක හැඳුනුම්කම් වලට. අන්න ඒවා ඒ සංඥා උපාදානයට ලක් වෙන්න පුළුවන්. මේ එක සත්‍යයේ හැටියට ගත්තොත් එයාට අර බාහිර සංඥා උපාදානයට ලක් වෙන අවස්ථා. තමන්ගේ සංඥා වලටත් තමන් හඳුනන හැඳුනුම්කම් වලටත් කැමති. එතකොට ඒ තමන්ගේ කියලා උපාදානය කරනවා. ඊට පස්සේ අපි දැන් බාහිර අයගේ අදහස් වලට, විශ්වාස වලට සමහරවල් කැමතිනේ. මෙයාගේ අදහස හොඳයි, මේක හොඳ අදහසක් කියලා. එතකොට ඒක දැඩිව ගන්නකොට අපි කියනවා මේ බාහිර අයගේ අදහස්. ඒ කියන්නේ සංස්කාර උපාදානස්කන්ධයට. තමන්ගේ අදහස් වලට කැමති වෙනකොට මගේ විශ්වාස, මගේ අදහස් කියලා, අන්න ඒවා අධ්‍යාත්මික වශයෙන් සංස්කාර ස්කන්ධේ උපාදානය කරනකොට. ඊට තමන්ගේ දැනුවත්කම් අතීතයේ තිබ්බ, එහෙම නැත්නම් අනාගතයේ යම් දැනුවත්කමක් බලාපොරොත්තු වෙනවනම් ඒවා විඥානය උපාදානය කරන අවස්ථා. එතකොට මේ පහේම සංග්‍රහ වෙන්නේ මේ මොහොතේ තියෙන දෙයක්ම නෙමෙයි, තමන්ටම පොදු දෙයක්ුත් නෙමෙයි. උපාදානීය විය හැකි අපේ ඕනෑම සත්‍යයේ ඕනෑම මොහොතක් ගත්තොත් එයාට අතීත, අනාගත, වර්තමාන වශයෙන් එයා අල්ලන්න පුළුවන් දේවල් ගොඩවල් පහකට බෙදලා තමයි අපි කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා. ඒතකොට අපි කියන්නේ මේ මෙතන මේ මගේ පංච උපාදාන ස්කන්ධය කියලා හැම වචන භාවිතා කරනවානේ. මට තියෙන්නේ මේ ඔක්කොම මේ පංච උපාදාන ස්කන්ධයක් තියෙනකන් විතරයි ඔහොම වගේ කතාවක් නේද? ඒවා මේ තේරුමක්, ඒ කියන්නේ අර්ථය විකෘති කරගෙන. දැන් උපාදානයට ලක් වෙන ස්කන්ධය ඇවිල්ලා තමන්ගේ බාහිරවත් තියෙනවා, මේ දැන් නැති දේවලුත් තියෙනවා, අතීත දේවල් රූපේ ගත්තොත් අනික් ඔක්කොම ගත්තත් එහෙම. ඒතර මේ වෙලාවේ තමන්ට තියෙනවා සිතක් සහ මේ වෙලාවේ රූපකායක් තියෙනවා. ඒක මේ පංචස්කන්ධය හෝ පංච උපාදාන ස්කන්ධය විතරක් නෙමෙයි. ඒක පංචස්කන්ධය හෝ පංච උපාදාන ස්කන්ධයේ පොඩි එක කොටසක් විතරයි. පංච උපාදාන ස්කන්ධය කියන්නේ අපේ සිතට ග්‍රහණය විය හැකි, උපාදානීය විය හැකි මුළු ශේත්‍රයම, මුළු අපසරිය මේකෙන් ගණනෙනවා. එතකොට තමන්ගේ නොවන දේවලුත් ගණනනවා, දැන් නැති දේවලුත් ගණනනවා. අතීතයේ තිබිලා නැති දැන් නිරුද්ධ වෙච්ච දේවලුත් ගණනනවා. අනාගතේ හටගන්න තියෙන දේවලුත් ගණනනවා. එතකොට ඒක මේ මොහොතේ තියෙන දෙයක් නෙමෙයි, කොටසක්. කොටසක් මේ වර්තමාන මොහොත තුළ හටගත්තු දේවලුත් එතන ගණනනවා. එතකොට අන්න ඒ මොකක් හරි අතීත අනාගත වර්තමාන දුර ළඟ රූපයක් වේද, වේදනාවක් වේද, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් වේද, ඒ සියල්ලම එහෙම උපාදානයට ලක්විය හැකි ස්වභාවයකුත් තියෙනවා නම් ඒවට අපි කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා.
අවසරයි සයන්ස්, දැන් ඔය ත්‍රිපිටකයේ වේදල සූත්‍රවල තියෙනවා වේදනාව, මේ වේදනාවත් සංඥාවත් විඥානයත් කියන එක වෙන් කරලා නානත්වයක් පනවන්න බෑ, මේවා එකටමයි තියෙන්නේ කියලා. එතකොට මේක වෙන් කරන්න බැරි ඇයි?
මේ මෙහෙමයි, මේවා අර ඉතින් එකට උපදිනකොට, එක සහජාත උපදිනකොට එකට මිශ්‍ර වෙලා ඉතින් ඒක ඉතින් ඒ වෙන් කරනවා කියන එකේ මොකද අදහස් කරන්නේ කියලා අපිට බලන්න වෙනවා.
අවසරයි, ඒ කියන්නේ නානත්වයක් පනවන්න පුළුවන්, නමුත් මේක අර එතන පාලියේ තියෙන්නේ විනිබ්බුචිත්වා විනිබ්බුචිත්වා නානාකරණම් පඤ්ඤාපේතුම් කියලා පාලියේ තියෙන්නේ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ වෙන් කරලා සංඥාව එක තැනකට දාලා විඥානය තවත් පැත්තකට දාලා මේක වෙන් කරලා නානත්වයක් පනවන්න බෑ. මේක මිශ්‍රව තියෙන්නේ කියලා කියනවා.
ඒ මෙහෙමයි. ඒ කියන්නේ අර එක මොහොතක තමන්ගේ සිතක් හටගන්නකොට ඒ සහජාතව ඒ විඥානීය චෛතසික එකට හටගන්නවා. ඒ ටික මේ එකම අරමුණේ බැසගෙන එකම අරමුණක් රස වින්දනය කරමින් එකම අරමුණක් දැනගනිමින් එකම හැඳිනීමක් එහෙම තියෙන්නේ. ඒතර ඒ ටික එකට කැටි වෙලා තියෙන්නේ. සම්ප්‍රයුක්තයි කියලා අපි කියන්නේ. ඒවා සම්ප්‍රයුක්තයි චිත්තයිතසික. කාල වෙනස්ව ගත්තොත් සම්ප්‍රයුක්ත නැහැ. දැන් අතීත සිතක් මේ සිතත් එක්ක සම්ප්‍රයුක්ත නැහැ. එතකොට රූපයක් සිතක් එක්ක සම්ප්‍රයුක්ත නැහැ. එතකොට ඒවා විප්‍රයුක්තයි. රූපේ ගත්තොත් ඒ මොහොතේම හට ගන්න රූපේ පවා විප්‍රයුක්තයි. ඉතින් අර එකට ඉතින් සහජාතව එකට මිශ්‍ර වෙලා කියන අදහස් තමයි ඔය කියන ඇත්තේ.
අවසරයි සයන්ස්, එතකොට දැන් අපි රූපයක් දැක්කනම් ඒ රූපය දැකීම තුළ ඇති වෙන සංඥාව අපිට රූපයෙන් තොරව විග්‍රහ කරන්න කියන්නේ මේ දැනගන්න පුළුවන් කමක් නැහැ නේද?
මොකද්ද?
ඒ කියන්නේ දැන් රූපයක් අපි දැක්කනම් එතන රූප සංඥාවක් කියලා දෙයක් තියෙනවා නම් ඒ සංඥාව කියන එක අපිට රූපයෙන් තොරව විමර්ශනය කරගන්න පුළුවන් හැකියාව නැහැ නේද? දැන් රූපයක් දැනගත්තා නම් ඒක වුණත් රූපයයි විඥානයයි වෙන් කරලා මේවයි ලක්ෂණ තේරුම් කරගන්න බැහැ නේද? ඒක නේද අර මේක මිශ්‍රව තියෙන්නේ වෙන් වශයෙන් නෙමෙයි කියලා හඳුන්වන්නේ.
දැන් මේ මොකක් රූපාරම්මණයක් සහිතව සිතක් ඉපදුනොත් ඒ ආරම්මණය කියලා ගන්නකොටම ඒකත් එක්ක ඒ නාම ධර්ම බැඳිලා තියෙනවා. ඉතින් ඒ නාම ධර්මයක් අපිට දැන් විස්තර කරන්න බැහැනේ මේ ඒකේ ගන්න අරමුණෙන්තර.
එහෙම
දැන් අපි චක්කු විඥානයක් කියලා මොකද්ද කියලා හෙව්වොත් අපිට කියන්න වෙන්නේ මේ උදාහරණයක් දෙන්න කිව්වොත් මේ අවට පරිසරය ගැන දැනුවත් වෙනවා. ඒකට අවට පරිසරය අපි හිතමු ගහක් තියෙනවා, ගල් තියෙනවා, එක එක කොළ ගස් වස්තු තියෙනවා. මේ වස්තු මේ ආකාරයෙන් මෙතන ඉදිරියේ පිහිටලා තියෙනවා කියලා, මේ වගේ වස්තු තමයි මෙතන තියෙන්නේ කියලා දැනගැනීමක් ඇති වෙනවා නම් අපි කියනවා ඒකට චක්කු විඥානය කියලා. එතකොට චක්කු විඥානය අපි දැන් මේ අවස්ථාවේ අර්ථ දක්වන්නේ ඒකට ගෝචර වෙන වස්තුත් එක්ක සම්බන්ධව. ඒ අරමුණෙන් බැහැරව අපිට ඒ විඥානය විස්තර කරන්න බෑ. එතකොට ඒක නිසා අනික් නාම ධර්මත් ඒ මොහොතේ හටගන්න දේවලුත් ඒ අරමුණත් එක්ක සම්බන්ධව තමයි තියෙන්නේ.
අවසරයි සයන්ස, එතකොට මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය අතර වෙනස මොකක්ද?
පංචස්කන්ධය කියලා සාමාන්‍යයෙන් ওই දෙකේ ලොකු වෙනසක් නැහැ. පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය කියලාම කියන්නේ. ඒකේ වෙනස දක්වලා තියෙන්නේ අර මේ පංචස්කන්ධයට අයිති වෙනවා අර මේ අපරිියාපන ධර්ම නමයක් එකන්නේ සෝවාන් මාර්ගසිත පලසිත සකදාගාමි මාර්ගසිත පලසිත ඔහොම මාර්ග හතරයි පල හතරයි අටයි නිවනයි ඒවට කියනවා මේ අනාසව ධර්මයෝ කියලා. ඒ ඒ නිවන් දකින සිතුවිලි හරි නිවන හරි අරමුණු කරලා කිසිවෙකුට කවදාවත් උපාදානයක් ඇතිවෙන්න බෑ කියලා දහමේ සඳහන් වෙනවා. දැන් අපිට අතීත සිතක් අරමුණු කරලා මේ මගේ සිත කියලා අපිට උපාදානයක් ඇතිවෙන්න පුළුවන්. මගේ ආදරය මගේ රාගය කියලා අපිට දැන් ඒ සිතුවිල්ලක් එනකොට හැඟීමක් එනකොට අපි ඒ අතීත මනෝභාවයක් අරමුණු කරලා දැන් උපාදානය කරන අවස්ථාවක්නේ. මට ඒ කාලේ ආදරයක් තිබ්බා. එහෙම නැත්නම් දැන් මගේ ආදරය කියලා කියනකොට මේ කාලේ තියෙන මේ තමන්ගේ මානසික හැඟීමක් තමයි තවත් සිතකින් උපාදානය කරන්නේ. හැබැයි අපි හිතමු දැන් මේ කාට හරි ඒ සෝවාන් මග නුවණ, සකෘදාගාමි මග නුවණ, එහෙම නැත්නම් ඒ ඵලසිත, ඒ පහළ වෙච්ච කෙනෙක්ට ඊට පසුව හිතෙන්නේ නැහැ මේ මගේ මාර්ගසිත කියලා. එහෙම හිතෙන්නේ නැහැ. ඒ උපාදානයට ලක් වෙන්නේ නැහැ කියනවා. ඒක නිසා එහෙම හිතෙන්නේ නැත්තේ දැන් මොකද මේ මාර්ගසිතක් අපිට අරමුණු වෙනවා කියලා කියනවා නම් ඒ අරමුණු වෙන්නෙම මාර්ග හරි ඵලසිතක් හරි අපිට දැන් අරමුණු වෙනවා නම් ඒ කියන්නේ අපිට ඒ සිතේ තිබ්බ ස්වභාවය ගැන වැටහීමක් ඇති වෙන්න එපේ. මේ වගේ දියුණුව තියුණුව දකින අවස්ථාවක් නෙමේ මාර්ගසිත කියලා කියන්නේ. ඒතර ඒක දැනෙන අවස්ථාවක මේ කෙලෙසයක් හටගන්න බැරි ඉඩකඩක් තියෙනවා. මොකද ඒ කියන්නේ අපිට මාර්ගසිතක් දැන් අපිට හිතන්න මාර්ගඵලයක් ලැබලා නැති කෙනෙක්. හැබැයි එයාට තියෙනවා අනුන්ගේ සිත් දැකීමේ නුවණ කියලා. එහෙම යෝගාවචරයෝ ඉන්නවනේ සමහර කෙනෙක්. එතකොට අපි හිතමු එහෙම යෝගාවචරයෙක් බලනවා මේ මාර්ගඵලලාභී උතුමෙක්ගේ සිතුවිලි දිහා. එතකොට තමන් ඒ සිත ලැබලා නැහැ කවදාවත්. හැබැයි එයාට අනික් අයගේ සිත් බැලීමේ හැකියාවක් තියෙනවා කියමුකෝ. එතකොට එයාට ඒ වුණාට පේන්නේ අරයාගේ මාර්ග සිත ගැන එයාට තීරුම් ගන්න බෑ. ඵල සිත ගැනවත් එයාට දැන් එයා ඵල සමාපත්තියක ඉන්නවනම් ඒ සමාපත්තියේදී මොන වගේ සිතක්ද තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි. මොකද එයා ඒක තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. තමන්ට ඒක ගැන අදහසක් හැඳිනීමක් නැහැ. ඒතර අනික් කෙනෙකුගේ සිත බලන්න පුළුවන් වුණත් එයාට අර මේ කාමාවචර සිතුවිලි, රූපාවචර අරූපාවචර සිතුවිලි පෙනේවි. හැබැයි අර අපරියාපන්න ඒ ධර්මයන් එයාට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒතකොට ඒ මොකද එයාට ඒ අදාළ නුනේ එයාගේ අධ්‍යාත්මය තුළ නැහැ. ඒ වගේ යමෙක්ට ඒ නුවණ පිහිටලා තියෙනවනම් එහෙම නැත්නම් විශේෂයෙන් එහෙම ලැබපු කෙනෙක් ඒ ලැබපු නුවණ ගැන ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාවක එයාට ඒ නිසාම මේ ඒ කෙරෙහි උපාදානයක් හටගන්නේ. මොකද එයාගේ නුවණම තියුණු වෙන්න එපා ඒක දකින්න. අතීතයේ තමන්ගේ හටගත් ඥානයක් ගැන දැනගන්න මොහොතෙත් එක්තරා නුවණක් දැන් තියෙන්න ඕන. ඒක නිසා කියනවා ඒ ධර්මය නමය උපාදානයට ලක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට හැබැයි ඒ ධර්මය නමෙන් අර අටක් මාර්ගසිත ඵලසිත ඒ අට, එතකොට සකෘදාගාමි මාර්ග ඵලසිත ඒ අට පංචස්කන්ධය කියන ගොඩට සංග්‍රහ වෙනවා. එතකොට ඒ පංචස්කන්ධය කියන්නේ අතීත අනාගත වර්තමාන සියලු සිතුවිලි රූප අයිති වෙනවනේ. එතකොට සියලු සිතුවිලි අයිති වෙනකොට අර මේ නිර්වාණය දක්නා වූ සිතුවිලි ඒ අටත් අයිති වෙනවා. නමුත් අයිති වුණාට ඒව උපාදානයට ලක් විය නොහැකි නිසා කාටවත් ඒවා පංච උපාදානස්කන්ධ කියන කොටට සංග්‍රහ වෙන්නේ නැහැ. අර එක සූත්‍රයක අහන්නේ මේ උපාදානය කියනවා මේක පංචස්කන්ධයමද උපාදානය නැත්නම් උපාදානය එයින් බැහැර වුවද කියලා අහනවා. ඒතර උපාදානය ඒතර ඒකට උත්තරය දෙන්නේ මේ උපාදානය කියන්නේ පංචස්කන්ධය නෙමෙයි. හැබැයි ඒ කෙරෙහි යම් උපාදානයක් හටගන්නවා නම් ඒක තමයි උපාදානය. ඒතර උපාදාන පංච උපාදානස්කන්ධය කියන්නේ අනික් අතට උපාදානයක් නෙමෙයි. උපාදානයට ගෝචර වෙන දේ අරමුණ කියන එක තමයි.
පංච උපාදානස්කන්ධෙට යම්කිසි චන්ද්‍රාගයක් තියෙනවා නම් ඒක තමයි උපාදානෙ.
ඒ කියන්නේ පංච උපාදානස්කන්ධෙට කිව්වම රාය උපාදානෙ ගැනෙනවනේ. අපි තුන් යම් ධර්මයකට චන්ද්‍රාගයක් ඇති වෙන්න පුළුවන් නම් මමත්වයක් එක්ක. එතකොට අන්න ඒක අපි කියනවා මේ
උපාදාන.
ඔව් මේ උපාදානෙට ලක්විය හැකි, ගෝචර විය හැකි අරමුණු වශයෙන් එළඹෙන එක කියන අර්ථයෙන් මේ පංච උපාදානස්කන්ධය. ඒක උපාදානය නෙමෙයි. යම් මොහතක ඒව කෙරෙහි උපාදානයක් හට ගන්නව නම්, හට ගැනුණා නම් අන්න ඒවට තමයි අපි උපාදානය කියලා කියන්නේ. උපාදානය හතර ආකාරයයි. කාම වශයෙන් කාම උපාදාන, අනිත්‍ය වා දිට්ටි අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන. චන්දරාගය කියන එක ගොඩක්ම යන්නේ අර කාම උපාදාන කියන එකට. මම මගේ කියලා හැඟීම යනවා දිට්ටි උපාදානයකට. සහ අත්තවාද උපාදාන එකට තමයි මම මගේ කියන හැඟීම යන්නේ. දිට්ටි උපාදාන කියන්නේ අර දිට්ටි දිට්ටි හට ගන්නකොට අන්නේවා මිත්‍යා දෘෂ්ටි හට ගන්නකොට කාස කරන්නේ නැති කෙනෙක් ඒ කර්ම විපාකේ විශ්වාස නොකරන ස්වභාවය අන්න ඒවා දිට්ටි උපාදාන.
අවසරයි සයනාසේ, එතකොට දැන් මේ පංචස්කන්ධයේ තියෙන්නේ රහතන් වහන්සේටත් ඒ වගේම රහතන් වහන්සේගෙන් පල්ලෙහා ඉන්න සියලුම දෙනාට පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ කියලා මේ විදිහට පෘථග්ජනයාගේ මේ විදිහට මේ කතාවක් තියෙනවා. මේ පිළිබඳව මේ සයනාසේ දරණ මතේ මොකක්ද?
ඔය ඒක අර මේ ඔය පංචස්කන්ධය හරි පංච උපාදානස්කන්ධය හරියට අර නිර්වචනය කරන එක පටලව ගත්ත හින්දානේ එහෙම වෙන්නේ. මේ රහතන් වහන්සේට පංචස්කන්ධයක් හරි පෘථග්ජනයාට පංච උපාදානස්කන්ධයක් හරි තියෙනවා කියනකොට අර නිකන් මේ වෙලාවේ පංච උපාදානස්කන්ධය එක මොහොතක තියෙනවා කියන හැඟීම ඇති වෙනවා. දැන් අපි මෙහෙම ගමු, ඒ කියන්නේ දෙකෙන් එකක් වෙන් කළා. පෘථග්ජනයාට තියෙන පංච උපාදානස්කන්ධයක් කිව්වොත් නිකන් ඒ කියන්නේ පෘථග්ජන මිනිහට මේ එක මොහොතක මුළු පංච උපාදානස්කන්ධයම තියෙනවා වගේ අදහස එනවා. ඉතින් අතීත අනාගත ධර්මයන් එක මොහොතක නැහෙනේ. ඒවා එක මොහොතක තියෙන එක සිතක් සහ චෛතසික සහ එයාගේ ඒ රූපස්කන්ධයක් තියෙනවා එක මොහොතක. එතකොට දුර රූප ළඟ රූප පෘථග්ජනයට අදාළ නැහෙනේ. ඒක එයාගේ ශරීරයට අනුබද්ධ රූප තියෙනවා, බාහිර රූප තියෙනවා. එතකොට රහතන් වහන්සේකත් එච්චරයි. උන්වහන්සේටත් එක මොහොතක සිතයි චෛතසිකයකුයි තියෙනවා, රූපෙකුත් තියෙනවා, ශරීරයක් තියෙනවා. උන්වහන්සේට අනාගතේ හට ගන්න රූප උන්වහන්සේගේ ශරීරය දැන් නැහැ. අතීත තිබුණා රූපත් උන්වහන්සේගේ ශරීරය නැහැ. එතකොට අතීත විඥානයක් හරි අනාගත විඥානයක් හරි උන්වහන්සේගේ ශරීරය හරි සිතට එකතුව හරි නැහැ. එතකොට රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙනවා කියන එකත් වැරදි. පෘථග්ජනයාට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියන එකත් ඒ නිර්වචන වලට අනුව ඒ දෝෂයක් තියෙනවා.
ඒ කියන්නේ සයනස් අර ස්කන්ධ කියනකොට ඒකේ අර්ථය එන්නේ අර සියලුම කියන අර්ථය නේද?
ඔව්, අතීත අනාගත වර්තමාන දුර ළඟ ඔක්කොමනේ. ඒව එක විට එක්කෙනෙක් ළඟ නැහැ. ඒව විවිධ කාල වශයෙන් බෙදෙනවා, අවකාශය වශයෙන් බෙදෙනවා. රහතන් වහන්සේට උපාදානය නැහැ කිව්වනම් කමන්නේ. රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙන කියන එක කිසි තේරුමක් නැහැ. ඒ කියන්නේ අර පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන ඒවා නිර්වචන හරියට විග්‍රහ කරගත්තා නම් ඒ ප්‍රශ්නේ වැටහෙනවා. එතකොට පුතත්ජනයට පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. මොකද මේක මේ තමන් සන්තක දෙයක් නෙමෙයි, තමන්ට ගෝචර වෙන පරාසය මේකෙන් කියන්නේ අරමුණුවන. ඒකනේ ඊට පස්සේ ඒවා අනිත්‍ය ලෙස මෙනෙහි කරන්න කියන්නේ. පංච උපාදානස්කන්ධ ධර්මය උපාදානයේ ලක්විය හැකි ධර්මයන්ගේ අනිත්‍ය ආදීනවේ දකිමින් වාසය කරන කියලා සූත්‍රවල සඳහන් වෙනවා. එතකොට ඒ යමක් ග්‍රහණය වීම නවත්තන්න තමයි අවශ්‍ය වෙන්නේ.